තෙරුවන් සරණයි. මෙම ධර්ම සාකච්ඡාව පවත්වනු ලබන්නේ ඒරියාව ගමේ වළගම්බ ආරණ්‍ය සේනාසනයේ වාසය කරන බෙල්ලන්විල ධම්මානන්ද ස්වාමීන් වහන්සේ මූලික කරගෙන මේ පටිසම්භිදා මග ප්‍රකරණයේ තියෙන විපස්සනා ඥාන පිළිබඳව කෙරෙන ධර්ම සාකච්ඡාවක්. අවසරයි ස්වාමීන් වහන්ස, මේ බංගානුපස්සනා ඥානය පිළිබඳව සඳහන් කරනවා පටිසම්භිදා මග්ගයේ. මේ විපස්සනා ඥානය අපේ ජීවිතයට ප්‍රායෝගිකව යොදවගන්නේ කොහොමද? සමහර ස්වාමීන් වහන්සේලා කියනවා මේ බංගානුපස්සනාව කියන්නේ රූපයේ බිදිබිදි යන ස්වභාවයක් දැකීම කියලා. ඒ කියන්නේ නිකන් අබ පුපුරනෝ වගේ කියලා ඒ උදාහරණයක් හැටියට එහෙම දෙනවා. එහෙම කියනවා. ඉතින් ඇත්තටම සාවිනාස, මේ බංගානුපස්සනාව කියන්නේ කොහොමද? පටිසම්භිදා මග්ගේ කොහොමද ඒක සඳහන් වෙන්නේ? ඒ වගේ මේක අපේ ප්‍රායෝගික ජීවිතයට යොදාගන්නේ කොහොමද මේ බංගානුපස්සනාව? අවසරයි.
බංගානුපස්සන කියලා කියන්නේ ඔය විපස්සනා ඥාන ගැන කතා කරනකොට ඒකේ හත්වෙනි ඥානයේ හැටියට පටිසම්භිදා මග්ගපාලියේ දක්වලා තියෙන ඥානය. පළවෙනි එක තමයි සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥාන. දෙවෙනි එක තමයි සුත්තාන සංවරේ පඤ්ඤා සීලමේ ඥාන. ඔය ආදි වශයෙන් ගිහිල්ලා හයවෙනි උදයබ්බේ ඥානයට පස්සේ ඊළඟට එනවා බංගානුපස්සන ඥානය කියලා. ඒකේ බංගානුපස්සන ඥානෙ විස්තර වෙන්නේ ආරම්මණං පටිසංකා බංගානුපස්සනේ පඤ්ඤා විපස්සනේ ඥානං කියලා තමයි ඒකේ පළවෙනි විස්තරය දීලා තියෙන්නේ. කියන්නේ ආරම්මණය පටිසංකා ආරම්මණය නුවලින් සරකරා බලලා බංගානුපස්සනේ පඤ්ඤා බංගය අනුපස්සනා කිරීමේ ප්‍රඥාවට කියනවා විපස්සනා ඥානං කියලා. එහෙම නැත්නම් බංගානුපස්සනා ඥානය කියලාත් කියනවා. එතකොට ආයි කිව්වොත් ආරම්මණය පටිසංකා ආරම්මණයක් සලකලා බලලා බංගය දෙකීමක් ගැන තමයි මේකෙදි කියවෙන්නේ. මේක ඇත්තටම මේ පටිසම්භිදා මග්ගයේ විශේෂයෙන්ම මේ චිත්ත චෛතසිකයන්ගේ අනිත්‍යතාවය දක්වන්න තමයි සඳහන් වෙන්නේ. මොකද මේ රූපයන්ගේ අනිත්‍යතාවය ගැන නෙමෙයි සඳහන් වෙන්නේ. රූපයන්ගේ අනිත්‍යතාවය සලකා බලන අවස්ථාව විශේෂයෙන් සඳහන් වෙන්නේ උදයබ්බේ ඥානයට අදාළව. ඒක 6 වෙනි ඉතිසෙලා තියෙන ඥානය. ඉතින් මේක අර ඊට පස්සේ නිද්දේශේ තියෙනවා කොහොමද මේ ආරම්මණය මේ බංගානුපස්සන පඤ්ඤාව කියලා කියන්නේ මොකද්ද ආරම්මණය නුවණින් සලකා බලන්නේ කියලා තියෙනවා. ඒකේ පාලිය තමයි කතං ආරම්මණං පටිසංකා බංගානුපස්සනේ පඤ්ඤා විපස්සනා ඥානං කියලා ප්‍රශ්න කළා. රූපාරම්මනත චිත්තං උපජ්ජිත්ව බිජ්ජති තං ආරම්මණං පටිසංකා තස්ස චිත්තස්ස බංගං අනුපස්සති කියලා තමයි මුලින් පටන් ගන්න. ඒ කියන්නේ රූපාරම්මණයක් ගන්නා වූ සිතක් ඉපද බිඳී යනවා. ඒ ගන්නා වූ ඒ අතීත සිතේ ගන්නා වූ අරමුණ නුවණින් සලකලා බලලා එම සිතේ බංගය දකින්නේ ඒ අනුව එම සිතේ බංගය අනුපස්සනා කරන්නේ කියන එකයි සරල අදහස. ඉතින් මේකෙන් කියන්නේ දැන් අපි හිතමු දැන් අපි මොනවා හරි දකිනවා, රූපයක් දකිනවා. එතකොට ඊට පස්සේ දැකපු අවස්ථාව ඉක්මලා ගිහිල්ලා ඊට පසු අවස්ථාවක දැන් මේ අතීත සිත ඊට පොඩ්ඩකට පස්සේ ඒක ප්‍රත්‍යක්ෂා කරනවා. එතකොට ප්‍රත්‍යක්ෂා කරනකොට අපි දැන් අතීතයේ සිත අල්ලගන්නේ කොහොමද? ඒක අල්ලගන්නේ ඒ සිත ගන්නා වූ ආරම්මණයත් එක්කනේ. දැන් අපිට සිතක් ඒයින් ඒ ගන්නා වූ අරමුණෙන් වෙන් කරන්න බෑ. සිත ඒ අරමුණේ බැසගෙනම තමයි තියෙන්නේ. එතකොට රූප ආරම්මණයක හරි සද්දයක ගන්ධක සුවඳක වෙනත් ධර්මතාවයක හරි සිත ඒ අරමුණු කරගෙන තමයි ඕන වෙලාවක හටගන්නේ චිත්ත චෛතසිකයෝ. එතකොට දැන් අපිට පොඩ්ඩකට ඉස්සෙල්ලා ඇටි වෙච්ච සිත ගැන අපි තේරුම් ගන්නවයි කියලා කියන්නේ ඒ සිත ගන්නා වූ අරමුණ ගැනත් අපිට දැනුවත් භාවයක් පසු මොහොතේදී තියෙනවා. එතකොට ඒ සිත ගැන දැනගන්නකොට ඒ සිතේ අරමුණ ගැන දැනගන්නවා. දැන් ඉතින් අන්න ඒ ඊට ඉස්සෙල්ලා සිතේ අරමුණ සලකලා බලමින් තමයි මේ ඒ සිතේ බිඳීම ගැන තේරුම් ගන්නෙ. ඒතර සිත විතරක් නෙමෙයි ඒ සිතත් සමග යෙදුණු චෛතසික ඔක්කොම ඒ ආකාරයෙන් එකට බිඳිලා ගියා කියලා තේරුම් ගන්නවා. දෙකයි කියන්නේ ආරම්මණං පටිසංකා තස්ස චිත්තස්ස වංගං අනුපස්සති. එම් තස්ස චිත්තස්ස කියන්නේ එම සිතේ වංගය අනුපස්සනා කරන්නේ කියලා.
අවසරයි සයන්ස්, ඒ කියන්නේ දැන් සතියෙන් කරන්නේ යම් කිසි දෙයක් මතක් කිරීමක්නේ. එතකොට දැන් අතීතයේ ඒ නිරුද්ධ වෙච්ච ඒ රූපාරම්මණය අරමුණු කරගෙන නිරුද්ධ වෙච්ච සිත නැවත මතක් කිරීමක් කරලාද අපි ඒකේ පංකේ දකින්නවා කියලා කියන්නේ?
ඔව් ඔව්. දැන් අපිට ඒක සිහිපත් වෙනවා ඉස්සෙල්ලා සිත ඒක ගන්න අරමුණත් එක්කම සිහිපත් වෙනවා. එතකොට අපිට දැන් ඉස්සෙල්ලා සිතක් නැති වුණා කියලා අපිට හිතා ගන්න පුළුවන් ආකාර කීපයකින්. එක්කෝ ඒ සිත ගත්ත අරමුණ බිඳිලා ගියා නම් ඒත් එක්කම ඒ අරමුණත් එක්ක ඒ සිත බැඳිලා තියෙන නිසා ඒ සිත බිඳී යන්න ඕනේ කියලා තේරුම් ගන්න පුළුවන්. ඉතින් එහෙම නැත්තම් මේ ඒ චෛතසිකයක් බිඳිලා ගියා කියලා තේරෙනවා නම් ඒත් තේරුම් ගන්න පුළුවන්. ඒතකොට මේ මෙතන හැබැයි ගොඩක් අතීතයක් ගැන නෙමෙයි කියන්නේ මේ ආබද අපිට නුදුරු අතීතයේ සිද්ධ වෙච්ච සිතක්. ඒතකොට රූපාරම්මණයක් ගැන විතරක් නෙමෙයි, ඒක මාතෘකා කළාට රූපයක් හරි සද්දයක් හරි ගඳක් හරි වෙනත් ඕනෑම සිතට අරමුණු වෙන දෙයක් ඇසුරෙන් තමයි මේක කියන්නේ. ඉතින්
අවසරයෙන්ස ඒ කියන්නේ දැන් අපි කණුවක් ඇස් දෙකට දැක්කනම් ඒ දැනුවත් වීම අපි ඊට පසු නැවත ඊළඟටම තියෙන අවස්ථාවේ ළඟම ඒකේ කණුව කියන අරමුණ ඒ දැනුවත් වීම නැති වුණා කියන අවස්ථාව දෙ කියන්නේ.
ඔව් මෙහෙමයි. දැන් අපි මේක තව තේරුම් ගන්න ඕනේ අපි සිත් දෙකක් වෙන් කරලා අඳුරගන්නේ කොහොමද කියන එක. දැන් අපි කියනවානේ චක්කු විඤ්ඤාණයක් කියලා.
එහෙමයි.
චක්කු විඤ්ඤාණයක් කියලා අපි කියන්නේ යම්කිසි රූපයක් ගැන දැනුවත් වෙන අවස්ථාවක්. ඇස ඇසුරු කොටගෙන මෙයවට පරිසරයේ මොකක් හරි රූපයක් ගැන දැනුවත් වෙනවා නම් අපි කියනවා ඒක චක්කු විඤ්ඤාණයක් හටගත්තා කියලා.
එහෙමයි.
ඒතකොට දැන් හටගන්නා වූ විවිධ චක්කු විඤ්ඤාණත් තියෙනවනේ. දැන් එක අවස්ථාවක අපි එක පැත්තක් දකිනකොට ඒ අදාළ පැත්තේ තියෙන ගස් කොළන් මොන හරි වස්තු අපි ඒ ගැන අපි දැනුවත් වෙනවා. ඊට පස්සේ අපි වෙනත් දිශාවකට හැරිලා බැලුවොත් දැන් ඒ දිශාවේ තියෙන දෙයක් ගැන වස්තුවක් ගැන දැනුවත් වෙනවා. එතකොට ඔයක අවස්ථා දෙකක් කියලා අපි තේරුම් ගන්නේ ප්‍රධාන වශයෙන්ම ඒ දැනුවත් වෙන අරමුණු දෙකේ වෙනස පදනම් කරගෙන. එතකොට මේ අපි තේරුම් ගන්නවා මේක එක සිතක් මේක තව සිතක් කියලා. ඒක තමයි ප්‍රධාන වශයෙන්ම මේ අරමුණ අනුව තේරුම් ගන්න එක. එතකොට දැන් එහෙම නැත්නම් දැන් අපි එකම ආකාරයේ දෙයක් අපි දිගටම අපිට තේරෙනවා නම් දැනුවත් වෙලා ඉන්නවා කියලා අපිට මෙතන සිතක් කියලා කියන්නේ ඒ කියන්නේ කොච්චර සිත ඇති වුණාද එහෙම අපිට කියීමේ හැකියාවක් නැහැ. සිත බිඳි උපදිනවා බිඳිනවා තමයි. ඒ වුණාට මේක අපිට වෙන් කරගන්න ප්‍රධාන පුළුවන් වෙන්නේ මේ අරමුණේ වෙනස්කමින් තමයි මේක සිත් දෙකක් කියලා. එහෙම නැත්නම් අපිට සිත් දෙකක් කියලා කියන්න පුළුවන් තව විදිහකට එකම වගේ අරමුණ හැබැයි මේ ඒ සිතේ යෙදෙන තවත් ධර්මතාවයක් වෙනස් වෙලා. දැන් අපි හිතමු අපි සත්‍යයක් දකිනවා. එතකොට මුලින් අපිට ඒ සතා ඉදිරියේ ඉන්නවා කියලා දැනුවත් වෙනවා. හැබැයි පොඩකට පස්සේ ඒ දැනුවත් වෙන ගාම අපිට සතා කෙරෙහි එක කරුණාවක් එහෙම නැත්නම් දේශයක් හරි හට ගන්නවා. එතකොට අන්න මේ ඒ අවස්ථාවේ අපිට පේනවා අක්කම අරමුණ හැබැයි ඡය දැන් සිතේ හැඟීම වෙනස් වෙලා. එහෙනම් අපි මේක වෙන සිතක් කියලත් අපිට තේරුම් ගන්න පුළුවන්. එතකොට එක්කෝ අරමුණේ වෙනස්කමකින් එක්කෝ චෛතසිකයක වෙනස්කමකින් තමයි මේ මේ සිත් මේක අලුත් සිතක් කියලා තේරුම් ගන්න. ඒතර ඒ බංගානුපස්සනාවේදීත් ඒකයි මේ ආරම්භණය අපි සලකලා බලනකොට අපිට තේරෙනවා මේක දැන් මේ අනිත්‍ය බලනකොට මේ එක සිතක් ගැන විතරක් නෙමෙයි අපේ සිහිය තියෙන්නේ. ඊට යහබද යහබද සිතුවිලි ගැනත් අපේ මතකය යටින් තියෙනවා. එතකොට මේ මේක අලුත් අරමුණක් ඊට ඉස්සෙල්ලා ගත්ත සිත දැන් ඒ අරමුණ ගත්තා වූ සිත දැන් නැහැ. දැන් අලුත් අරමුණක් ගනිමින් පොඩ්ඩකට ඉස්සෙල්ලා සිතක් හටගත්තා. එතකොට මේ ඒ අරමුණ ගැන අපි නුවණින් තේරුම් ගන්නකොටම අපිට තේරෙනවා මේක අලුත් සිතක් මේ හටගෙන තිබුණේ ඉස්සෙල්ලා කියලා. ඒකයි ආරම්මණම් පටිසංකා කියන ආරම්මණය නුවණින් සලකලා බලනවා කියන්නේ මේ නිකන් මේ ආරම්මණය විතරක් තේරුම් ගන්නවා කියන එක නෙමෙයි. ඒ ආරම්මණය දැනගනිද්දී එතන නොතිබුණා වූ අරමුණක් දැනගන්නවා. නොතිබුණ ඊට ඉස්සෙල්ලා තිබ්බ සිත දෙකක් විතර ඉස්සෙල්ලා තිබ්බ සිතක් දැනෙනවා. එතකොට මේ ඒ ආරම්මණය තේරුම් ගනිද්දී දන්නවා දැන් අපි මේ පසු සිතක් නෙමේ බලබල ඉන්නේ. බලබල ඉන්න වෙලාවේ තියෙන්නේ අපේ අරමුණ මේ පොඩ්ඩකට ඉස්සෙල්ලා නැති වෙච්ච සිත ගැන. එතකොට දැන් ඒ ආරම්මණය ගන්නා වූ සිතක් නැති බවක් දන්නවා. ඒතර මේ ඉස්සෙල්ලා සිත තමයි මේ අරමුණ ගත්තේ. ඒතර මෙන්න මේ වගේ ඒ සියල්ල අර එක අරමුණක් තුලින් තේරුම් ගන්නවා. ඒක තමයි නුවණ කියලා කියන්නේ. අන්න එතකොට ඒ අරමුණ විශ්ලේෂණය කරලා ඒ අරමුණත් එක්ක එකට යෙදුණු චිත්තචෛතසික බිඳුනා කියලා තේරුම් ගන්න එක තමයි බංගානුපස්සනාවේ ප්‍රධාන කොටස.
ඒ කියන්නේ සයන්නාස දැන් අතීත අරමුණ නැවත මතක් කරනකොට දෙවෙනි අවස්ථාවේදී මතක් කිරීම තුළම ඒ චෛතසිකවල දෙවෙනි අවස්ථාවේදී පළවෙනි අවස්ථාවත් එක්ක ගත්තම චෛතසිකවල වෙනස්කමක් තියෙන නිසා අපිට තේරුම් කරගන්න පුළුවන් පළවෙනි අවස්ථාව මතක් කිරීමක් තමයි මේ දෙවෙනි අවස්ථාවේදී වෙන්නේ මේක අවස්ථා දෙකක් කියලා. ඒ චෛතසික වලින්.
ඔව් චෛතසික වලින් නෙමෙයි ඊට වඩා ඒ අරමුණේ වෙනස්කමෙන්.
එහෙම.
ඒකයි ඒ කියන්නේ.
එතකොට සාමින්නහස ඒ අරමුණ රූපයක් නම් රූපේ භංගයත් ඒ වෙලාවේ දකින්න නෙමෙයිද දැන් රූපය තිබිලා ඒ අරමුණ රූපයක් නම් ඒකත් නැතිවීමේ අවස්ථාව ඒ වෙලාවේදී පේනව නේද?
ඔව් රූපේ අනිත්‍ය දැකීම අපි ගන්න වෙන අනුපස්සනාවකට ඒක උද්‍යප්පේ ඥානෙට ගන්නෙ. මෙතන බංගානුපස්සනයට සංග්‍රහ කරන්නේ දැන් රූපේ අනිත්‍ය දැකීමක් නෙමෙයි. ඒ රූපය තුලින් ඒ සිත අතීත සිත තේරුම් ගැනීමක් තමයි කරන්නේ.
එහෙම.
එතකොට ඒ අතීත සිතෙහි යෙදුණා වූ ඒකට අරමුණු කළා වූ ඒ රූපය ඊටත් ඉස්සෙල්ලා තිබ්බ සිතක අරමුණු කළා වූ රූපය නෙමෙයිනේ. ඊට ඉස්සෙල්ලා අපිටම සද්දයක් ඇහුණා. එතකොට සද්දය හිත සිතට පස්සේ රූප ආරම්මණයක්, කියන්නේ වර්ණ රූපයක් අරමුණු කරපු චක්කු විඤ්ඤාණයක් හටගත්තා. මේ කියන්නේ හරියට මීට පස්සේ නෙමෙයි අර වීදි වශයෙන් කියන්නේ. එතකොට මේ එහෙම දෙයක් හටගත්තා. එතකොට දැන් වර්ණ රූපය අරමුණු වෙනකොටම අපිට තේරෙනවා ඒ රූපය සලකලා බලද්දී අර සද්දය අරමුණු කරගත්ත සිත දැන් නැහැ. එතකොට වර්ණ රූපය අරමුණු කරගත්ත සිතක් තියෙන්නේ කියනකොටම අර සද්ද රූපය අරමුණු කරගත්ත සිත නැති වෙලා දැන් මේ වර්ණ රූපය අරමුණු කරගත්ත සිත අතීතයේ පොඩ්ඩකට ඉස්සෙල්ලා හටගෙන තිබ්බා. ඒකත් මේ අනුපස්සනා කරන මොහොතේදීත් නෑ දැන්.
එහෙමයි.
ඔව්. එතකොට මේ ඔක්කොම ටික අර එක අරමුණක් අල්ලගෙන තේරුම් ගන්නවා.
එහෙමයි.
ඔව්. එහෙම නැතුව ඒ අරමුණේ අනිත්‍ය දකින්නම නෙමෙයි. ඒ අරමුණේ අනිත්‍ය දකින්නකොට ඒක වෙන රූපය අනුපස්සනා කරන ඒක එන්නේ රූපය අනිත්‍ය ලෙස දකින්නේ උද්‍යාවේ ඥානෙට යන එක.
එතකොට සයන්ස් ඔය සාමිනාන්සලා කියන්නේ මේ මොකද්ද උපමාවක් හැටියට මේ රූපය පොරිපුපුරනවා මොකද්ද මේ අබපුපුරනවා වගේ කියලා මේ රූපය මේ බංගේ දකින්නවා කියන්නේ ඒ වගේ දෙයක් කියලා කියන්නේ ඒ පිළිබඳව මොකද්ද සයන්සික අදහස?
ඔව් ඒක දැන් මේමයි ඒ බංගේ කියන එක හිඳ පොඩි සමහර ඇතුළ වැරදි ඇටීලම කියලා තියෙනවා. එහෙම බිඳීමක් දකින්න එක තමයි මේ බංගානුපස්සනා කියලා. ඒනට මේ බංගානුපස්සනා ඥානෙ පැහැදිලිවම විස්තර වෙන්නේ මේ නාම ධර්මයන්ගේ අනිත්‍යතාවය විතරමයි. ඒ කියන්නේ මේ තියෙන්නේ මේ රූපාරම්මණං චිත්තං උපජ්ජිත්වා බිජ්ජති තං ආරම්මණං පටිසංකා තස්ස චිත්තස්ස බංගං අනුපස්සති. රූපයක් අරමුණු කරගෙන සිතක් ඉපද විදී යනවය එම ආරම්මණයේ නුවණින් සලකා බලලා එම සිතේ බංගය අනුපස්සනා කරන්නේ කොහොමද? ඊට පස්සේ විස්තර දෙනවා කොහොමද අනුපස්සනා කරන්නේ. අනිච්ච වශයෙන්, දුක් වශයෙන්, සැපයක් නොවන අයුරින්, කල කිරෙන අයුරින් අනුපස්සනා කරනවායි කියලා. එතකොට මෙතන සම්පූර්ණයෙන්ම මේ නාම ධර්මවල එහෙම නැත්නම් චිත්ත චෛතසික ධර්මවල විතරයි. එතකොට අර ඒකත් එක්කම දැනගන්න වටිනවා. අර රූපයක් මේ නිකන් බිඳි බිඳි යනවා, එක වේගයෙන් රූප මේ බිඳි බිඳි යනවා අධිවේගයෙන් කියලා, අන්න එහෙම දකින්න එකක් ඔය කිව්වාගේ මොකද්ද අර
මේ අබයට පුරනවා,
අබයට බිඳිනවා වගේ, ඒක භංගය දැකීමක් කියලා සමහර අය මේ හිතනවා. ඒක එකක් මේ අනිත්‍ය සංඥාව කියන එක මොකක්ද කියලා තේරුම් නොගන්න කාරණේ හින්ද තමයි එහෙම වෙලා තියෙන්නේ. අනිත්‍ය දකින්නවා කියන්නේ මොකක්ද කියන කාරණේ මත. දැන් අපි කල්පනා කරගන්න, අපි දැන් රූපයකම අපි අනිත්‍ය දැංගමුකෝ. දැන් මේ නාම ධර්ම වල අනිත්‍ය ගැනනේ කතා කළේ. රූපයක අනිත්‍ය දකින්නවා කියන්නේ මොකක්ද කියලා දැන් අපිට අතීතේ රූප අරමුණු වෙනවනේ. අතීතේ තමන්ගේ දැන් මතක් කරගන්න පුළුවන් තමන්ගේ අපිටුම් සීය ආච්චි ඒ වගේ දැක්ක දෙයක්. ඒතකොට දැන් ඒ සීය ආච්චි මැරිලා, එතකොට මේ තමන්ට දැන් මතක් කරගන්න පුළුවන් නේ අතීතේ රූපේ. එතකොට ඒ රූපේ ඒක මතක් වෙද්දිම, ඒ කියන්නේ මනෝද්වාර සිතක් දැන් මේ ඇති වෙලා තියෙන්නේ, මනෝවිඤ්ඤාණයක්. එතකොට මතක් වෙද්දිම ඒක අරමුණ තමයි දැන් අර අතීතේ ඒ ආච්චිගේ හරි සීයාගේ හරි තිබ්බ රූපේ මොකක් හරි, එහෙම නැත්නම් අතීතේ දැන් නැති අතීතේ තිබුණා වූ රූපය. එතකොට අපිට හිතා ගන්න පුළුවන් නේද ඒ රූපය මතක් වෙද්දිම ඒක නැසුණ දෙයක්, එහෙම නැත්නම් ඒක අනිත්‍ය දෙයක්, තිබිලා නැති වුණ දෙයක් කියන හැඟීම අපිට ගන්න පුළුවන්. අන්නේ හැඟීමට අපි කියනවා අනිත්‍ය සංඥාව කියලා. එතකොට ඒ අනිත්‍ය සංඥාවත් මේ ඒ හිතත් අරමුණු කළේ අතීත රූපය කියලා තමයි අපි ඒක නිර්වචනය කරන්නේ. අතීත රූපය අරමුණු කරගෙන මේ මොහොතේ අනිත්‍ය සංඥාවක් හටගත්තා, සිතක් හටගත්තා, විඥානයක් හටගත්තා කියලා අපි කියනවා. එතකොට ඒන් අදහස් වෙන්නේ නැහැනේ අපි මේ අතීත රූපයක් අපිට දැන් අපිට ඒක දැනෙද්දි අපිට ඇසිවිරිය වගේ ඒක බිඳෙන්න ඕනි කතාවක් නැහැනේ. ඔව්, මොකද මේ ඒක දැන් ඒක බිඳෙන්න බැරි දැන් කොහොමත් ඒ රූපේ
නිරුද්ධ වෙලා.
ඔව් නෑ, අපිට මේ මතක් වීමක් ඒක ගැන මේ ආයි ස්පර්ශ වීමක් විතරයි දැන් මේ මොහොතේ වෙන්නේ. එතකොට දැන් ඒක ඇසිදිරියේ බිඳෙනවා කියන අර්ථයක් කිසිම දෙයක් නෑ එතන. එතකොට ඒක මේ ඒනට අපිට ඒ රූපේ අරමුණු වෙනවා. අපිට එතකොට බිඳුනා ඒක නැති වෙනවා කියලා අපිට වැටහෙන්නේ ඒක අපේ එකක් මේ නුවණ සහ අනිත්‍ය සංඥාව කියන කාරණා දෙක මත තමන් හුරු කරලා තියෙන සිතේ මේ සතිපට්ඨාන භාවනාව අනුව. ඉතින් එතකොට මේ අනිත්‍ය දකින්නවා කියන්නේ අර දැන් අපි ඉස්සරහා වුණා අපිට පේන දැන් වළඳක් අතහැරියොත් ඉස්සරහාම කුඩු වෙලා බිඳලා යනවා. එතකොට එහෙම එකකට වඩා එහෙම නෙමෙයි. අපි අනිත්‍ය දකින්නවා කියන්නේ අපිට යම් රූපයක් හරි නාම ධර්මයක් හරි තමයි අපිට අරමුණ වෙන්නේ. අරමුණ වෙද්දිම අපිට හැඟීම තියෙනවා මේක හටගත්ත දෙයක්, මේක බිඳෙන දෙයක්, ඒ කාන්තයෙන්ම බිඳෙන දෙයක්, මේ වගේ හේතුන් නිසා හටගත්ත දෙයක්. ඔන්න ඕවා තමයි ඒක ගැන තියෙන මේ අනිත්‍ය සංඥා. ඊට පස්සේ අපිට හැඟෙනවා නම් මේක දුක් සහගත දෙයක් කියලා. ඒක තමයි දුක්ඛ සංඥාව. එතකොට මේක පාලනයකින් තොරව පැවතුණු දෙයක් කියලා අන්න අනාත්ම සංඥාව. එතකොට අපිට රූපේම සාමාන්‍ය ආකාරයට රූපේ අරමුණු වෙන අතරේ ඔය අනිත්‍ය දුක්ඛනාත්ම කියන වැටහින් තුනක් තියෙනවා. ඒකේ මේ දෙක බිඳෙන්න ඕනි කතාවක් නෑ. එතකොට මේ ඒක හොඳටම තේරෙන එක තමයි මේ අතීත රූපයක් ගැන සලකලා බලනකොට. මොකද අතීත රූපයක් කොහොමත් මේ දැන් දෙක බිඳෙන්න විදිහක් නෑ. ඒක කොහොමත් අතීතයේම බිඳුණා. ඉතින් ඒක නුවණින් අපි සලකා ගැනීමක් තමයි වෙන්නේ. අනාගතය ගැනත් එහෙම. එතකොට අපි අනාගතයේ රූපයක් දැන් හටගෙන නැහැ. ඒතර අනාගතයේ යම් රූපයක් හට ගන්නවාද ඒක අනිත්‍යයි කියලා තමයි අපි දකින්නේ. ඒතර අන්න ඒක අනිත්‍ය සංඥාව. ඉතින් වර්තමාන රූපයක් ගත්තත් කොහොමද? අපිට වර්තමානයේ වන්න රූපයක් අරමුණු වෙනවා ඇසට. ඇස පාදක කරගෙන චක්කු විඥානයක් හට ගන්නකොට ඒ චක්කු විඥානයේ අරමුණු හැටියට රූපයක් අරමුණු වෙනවා. එතකොට ටිකක් අභිධර්මයේ දන්නවනම් දන්නවා මේ අරමුණු වෙන රූපය ඒ චක්කු විඥාණයට ආරම්භන වශයෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට ගොඩක් වෙලාවට මේ අය දන්නවා මේ රූපේ කායස කාලයේ නාම ධර්මේ කායස කාලයට වඩා වැඩි. එතකොට සාමාන්‍යයෙන් මේ චක්කු විඥාණය කියන එක බිඳිලා යනවා ඒක අරමුණු වන රූපේ බිඳින්ද පෙරාතුව බිඳිලා යනවා. එතකොට මේ දැන් චක්කු විඥාණයෙන් ඉදිරියේ දැනෙන චක්කු විඥාණය කියන්නේම දැන් ඉදිරිය ගැන දැනුවත් වෙන රූපයක් ගැන. එතකොට ඒ දැනුවත් වීම බිඳිලා යනවා අර දැනුවත් වෙන රූපේ බිඳෙන්න ඉස්සෙල්ලා. එතකොට මේ ඒ වර්තමාන රූපයක් අරමුණු වෙන අවස්ථාවකදී පවා මේ අපිට පිනිපිනි දීද්දි රූපයක් බිඳී යන්න විදියක් නැහැ. ඒතර අපි තේරුම් ගන්න මේක අපිට අරමුණු වෙද්දිම මේක බිඳෙන දෙයක් කියලා තමයි අපි තේරුම් ගන්න. තාම බිඳෙනවා පේන්නේ නැහැ. එතකොට මේ බිඳෙන දෙයක් ඒකාන්තයෙන්ම කියන්නේ මේ මොහොතේ නොපෙනෙන දෙයක් හැබැයි ඒකාන්තයෙන්ම අපිට පේනවා කියන්නේ ඒක අපේ නුවණ. මේක අපි ඒකට කියනවා ප්‍රඥා සම්පන්නයි. ඒ කියන්නේ දැන් නුවණ කියලා අපි සාමාන්‍යයෙන් මිනිසුන්ට කියන්නේ මේ නිකන් ඔහේ පේන දේවල් නෙමෙයිනේ. යමෙක් ඥානවන්තයි කියන්නේ ඒ මොහොතේ නැති දෙයක් එයා ඒක සූක්ෂම දෙයක් අනිත් අයට වඩා දකිනවා. විචක්ෂණශීලීව දකිනවා. ඒතකොට ඒ මොහොතේ පේන දේවල් දකිනවා කියන එකට වඩා එහා ගිය ඒ අවස්ථාවෙන් තීරණය කරගන්නවා අනිත්‍යතාවය ගැන. ඒතකොට මේ අතීත ගත්තත් අනාගත ගත්තත් වර්තමාන ගත්තත් අනිත්‍ය සංඥාව කියලා කියන්නේ ඕක. ඉතින් ඒකෙන් හොඳටම පැහැදිලි වෙනවා මේ අනිත්‍ය සංඥාව. එතකොට අපිට මේ හොඳට තේරෙනවා මේක කොහොමත් අනිත්‍ය සංඥාව කුසලයක් කියලා අපිට තේරෙනවානේ.
එහෙම
නේද? අනිත්‍ය සංඥාව කුසලයක්. එතකොට සරලව අපි අනිත්‍ය දකිද්දී ඒකාන්තයෙන්ම තමන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉදිරියට යෑමක් සිද්ධ වෙන්නේ. ඉතින් ඒක කුසලයක්මයි සිද්ධ වෙන්නේ. එතකොට ඒකේ මේ ඒකෙන් තමන්ගේ කෙලෙස් ඒකාන්තයෙන්ම අඩු වෙනවා. එතකොට ඒ ආකාරයෙන් බැලලා තමන්ට මේ අනිත්‍ය දකින්නවා කියන එක ගැන සැක දුරු කර ගන්න පුළුවන්. දැන් මේක තමන් කෙලවරේම අනිත්‍යයක්ද දැක්කේ, එහෙම නැත්නම් මේ සරල අනිත්‍යතාවයක්ද දැක්කේ කියන එකට ඉස්සෙල්ලා තමන්ට තේරුම් ගන්න පුළුවන් මේකෙන් මගේ කෙලෙස් අඩු වුණාද නැද්ද? එතකොට උපාදානයේ අඩු වුණාද නැද්ද? ඒව ගැන තියෙන බැඳීම, රාගේ අඩු වුණාද නැද්ද කියලාම තමන්ට විශ්ලේෂණයක් කරන්න පුළුවන්. ඒ තුලින් තමන්ටම තේරෙනවා මේ ආකාරයෙන් මේ සරලව අනිත්‍ය දැකීම ඒකාන්තයෙන්ම තමන්ගේ කුසලයක්, තමන්ගේ දියුණුවට හේතු වෙන දෙයක්, මේ කෙලෙස් අඩු වෙන දෙයක්. එහෙනම් අර ගැඹුරු අනිත්‍යතාවයට පෙර ආතුව තමන්ට ඒක ඒකාන්ත නිශ්චයකට එන්න පුළුවන්. මේක තමයි බුදුරන් වහන්සේ කිව්ව අනිත්‍ය සංඥාවේ ප්‍රධාන දේ කියලා. ඒක සාමාන්‍යයෙන් බුදුරණාහන්සේ අනිත්‍ය සංඥාව කියලා කියන්නේ මේක වැඩුවොත් කවදා හරි අනාගාමි හරි රහත් වෙනවා කියලා ඔය කියන්නේ සංඥා ගැන සඳහන් කළා. අනිත්‍ය සංඥා, මරණ සංඥා, අසුභ සංඥා, එතකොට ආහාරය පටික්කුල සංඥා, ආදීනව සංඥා ගැන එහෙම කියලා කියනවා. ඒ පහ ගැන වගේ කියලා කියනවා. මේවා වැඩුවොත් බහුලීකృత කළොත් බහුල කළොත් කවදා හරි අනාගාමි එහෙම නැත්තම් රහත් වෙනවා කියලා දේශනා කරපු සූත්‍ර ඕන තරම් තියෙනවා. එතකොට ඔය අනිත්‍ය සංඥාව අනිත්‍යක තමයි ඒක එන්න ගොඩක් අපේ සිහිය තියෙන්න ඕනේ. ඒ කියන්නේ අතීත වෙච්ච සිද්ධීන් හොඳට මේ මොහොතට එළඹ සිටින්න ඕනේ, මතක් වෙන්න ඕනේ. ඒව ගලපලා තමයි අපි අනිත්‍යයි කියලා තේරුම් ගන්නෙ.
අවසරයන්ස එතකොට නාම ධර්ම කලින් නිරුද්ධ වුණා, රූප ධර්ම ඊට පසුව යම්සි කාලයක් තිබිලා නිරුද්ධ වෙන්නේ කියලා අභිධර්මයේ තියෙනවා නම් අපිට කොහොමද ඒක අඳුරගන්නේ නාමයට පසුව රූපේ යම්කිසි කාලයක් තිබිලයි බිඳෙන්නේ කියලා?
ඔව්, ඒක මේ දහමේ කියලා තියෙනවා මිසක් අපිට මේ රූපයක් හරි නාමයක් හරි හරියටම පැවතුණු කාලය මේ බෝධු කෙනෙක්ට ඇරෙන්න වෙන කෙනෙක්ට කියන්න බෑනේ.
එහෙමයි.
ඉතින් ඒ අයුරින් අපිට ඒක කියන්න බෑ. දැන් අපි අනිත්‍යතාවය ගැන තේරුම් ගන්න තව ප්‍රධානම විදිය තමයි ඒව හේතුන් එක්ක, යම් ධර්මයක හේතුන් එක්ක ගල්ප.
එහෙමයි.
දැන් නිකන් අපි දකින යම් කිසි දෙයක්, රූපයක් හරි වර්ණයක් හරි සද්දයක් හරි අපිට මතක් කරගන්න පුළුවන් නිකන්. ඒක එදා තිබ්බ දැන් නැහැ. ඒක බින්දෙලා. හැබැයි මේ එහෙම නැත්තම් යමෙක් කියනවා එයා මේ රූපය යාට පේනවායි කියලා බිඳ 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 යනවා අවකාශයේ හැමතැනම පරිසරයේ රූප. එතකොට ඒ අනිත්‍යතාවයට වඩා මේ වැදගත් වෙන්නේ ඒකේ හේතුව ගලපගෙන අනිත්‍යතාවයේ දැකීම. දැන් ඕනෑම දෙයක් හටගන්නේ ඒකට පසුබිම්බන හේතු කාරණා ටිකක් තියෙනවා. වර්ණ රූපයක් ගත්තොත් ඒකේ මූලික හේතුන් ටික තමයි සතර මහා භූතය.
එහෙමයි.
ඒකනේ අපි කියන්නේ වර්ණ රූපේ සතර මහා භූතයන්ගේ උපාදාය රූප. සද්දේ ගත්තත් සතර මහා භූතය තියෙන තැනක තමයි ඒ සද්දේ හටගන්නේ. ඒතර ඒකත් උපාදාය රූපයක්. රසක් ගත්තත් රසක් තියෙන්නේ සතර මහා භූතය තියෙන තැනක.
එහෙමයි.
එතකොට අර උත්තර මහා භූතය තමයි අර රූපයකට ප්‍රධාන වශයෙන්ම පාදක වෙන්නේ උපාදාය රූපයකට. ඒතර උපාදාය රූපයක අනිත්‍ය සලකා ගන්නවා කියන්නේ ප්‍රධාන වශයෙන් ඒකට පාදක වෙන්නේ සතර මහා භූතයෝගේ අනිත්‍යතාවය සලකමින් තමයි උපාදාය රූපය අනිත්‍ය කියන එක උඩරගා ගන්න වෙන්නේ. නිකන් මේ උපාදාය රූපයක අනිත්‍යතාවය එනවා කියන්නේ ඒකත් හොඳයි. ඒක ඒකට අපි කියනවා නිකන් මේ නිබ්බති ලක්ෂණය දකින්නවා කියලා. ඒක හරි ඊට පෙර උද්‍යබ්බේඥානී සඳහන් කරනවා අනිත්‍ය දකින්න ක්‍රම කීපයක් මේ රූපේ. එක ක්‍රමයක් තමයි නිකන් රූපයක හට ගැනීම දකින්නකොට, ඒ වගේම රූපයක් නිකන් වය වුණා කියලා දකින්නකොට ඒක හේතුඵල එච්චර ගැළපීමක් නැතුව මේ උත්පාදේ සහ වය දකිමින් ඒකේ අනිත්‍යතාවය ගැන සංඥාවක් Taman ගොඩනගා ගන්නවා. හැබැයි ඒකට වඩා තවත් තියෙනවා මේ රූපයක අනිත්‍යතාවය ගැන සඳහන් වෙනවා මේ අවිද්‍යා සමුදය රූප සමුදය, කම්ම සමුදය රූප සමුදය, ආහාර සමුදය රූප සමුදය. ඊට පස්සේ මේ අවිද්‍යා ඒ වගේ අර මේ අවිද්‍යා කම්ම ආහාර
තණ්හා
අන තණ්හාව තණ්හා සමුදය රූප සමුදය. මේ එතකොට මේ ඒ අයල මූලික හේතුන් හතරක් කියලා දක්වලා තියෙන්නේ නාම ධර්ම පැත්තේ. ඒවා හට ගනිද්දි මේ රූප හට ගන්නවා. මෙතන මේ රූප කියලා කියන්නේ අර නිකන් බාහිර ඒව රූපට වඩා තමන්ගේ අධ්‍යාත්මික වශයෙන් ගන්න කය සම්බන්ධයෙන් ගන්න රූප. මේ එතකොට අන්න ඒ හේතුව වෙනස් වීම. දැන් අපි හිතුවොත් අපේ දැන් අපේ ඇඟ තද වෙනවා අපි අපේ ඉරියව වෙනස් කරන්න හිතනකොට. එතකොට අන්න අපේ චේතනාව නිසා තමයි අර ඇඟ තද වෙච්ච ආකාරයකට අපේ රූපේ සකස් වෙන්නේ. ඔව්. එතකොට චේතනාවට අපි කියනවා කර්ම. එතකොට කර්මය හට ගැනීම නිසා ඇඟ තද වුණා, ඒ තද වෙච්ච ආකාරයක් දිස් වුණා. එතකොට මේ කර්මය අපිට වෙනත් චේතනාවක් ආවම අර ආකාරයෙන් ඇඟ තද වෙලා නැහැ. එතකොට අන්න කර්ම සමුදය රූප සමුදය, කම්ම නිරෝධ රූප නිරෝධ. ඒ කර්මය නැති වුණාම ඒ අදාළ ඒ චේතනාව නැත්තම් ඒ අදාළ රූපේ සකස්ම සිද්ධ වෙන්නේ
නැහැ.
එතකොට අන්න එහෙම ඒ රූපේ අනිත්‍යතාවයත් එතනින් මතුවෙනවනේ. ඒ ඇඟ තද වුණා කියන ඒ රූපමය ස්වභාවය අපි ගල්පනවා ඒකේ හේතුවත්
එක්ක.
කාම සමුදය රූප සමුදය.
ඒ කියන්නේ ගල්පනවා කියන්නේ මතක් කරනවා කියන එක නේ සිහියේ.
ඔව් මතක් වීමේ ගුණාංගය එතන හොඳට තියෙනවා. මතක් වෙන්න ඕනේ. ඒකතර අපිට ඒ සුතම ඥානෙකුත් තියෙන්න ඕනේ. ඒ වගේම අපි වෙන සිද්ධීන් ගැන අපි අවධානයකුත් තියෙන්න ඕනේ. අපිට දැන් මේ ඉස්සෙල්ල මෙහෙම ඇඟ තද කිරීමේ ඌමනාවක් චේතනාවක් කිරිය වෙනස් කිරීමේ චේතනාවක් ආවා කියලත් මේ මොහොතේ සිහියට නැගෙන්න
ඕනේ. එහෙමයි.
ඒ වගේම ඒ අනුව අර රූපේට එකෙන් බලපෑමක් වුණා කියලත් දැනෙන්න ඕනේ. ඒක දැනෙන්න නම් තමන් මේ තමන්ගේ ඉරියව පවත්වද්දී ඒව ගැන හොඳ අවධානයකින් ඉඳෙපැ.
ඒතර
අවධානය කියලා කියන්නේ සමාධියට. එතකොට අවධානය බලපානවා ඒ අර ටික මොහොතකට ඉස්සෙල්ල වෙච්ච සිද්ධීන් හොඳට සිහිපත් කරගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ.
ඒතර
අපි මේක හිතින් මවා ගන්නව නෙමෙයි ඒ මොහොතකට ඉස්සෙල්ලා සිද්ද වෙච්ච සිද්ධීන් හොඳට එකිනෙක ගලප ගන්නවා. එතකොට මේ සරලව සතිපට්ඨානෙත් කියන්නේ අර ඉරියව් වල මේ සමුදේ ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී කියන්නේ ඔන්න ඕක ඉරියව් සම්බන්ධේ. එතකොට මේ ඉරියව්වක් හටගත්තා කියලා තේරෙන්න ඕනේ. එතකොට ඒකේ හේතුන් ගැන Tamanට පොඩ්ඩක් හිතනකොට මේ නාම ධර්මයන් මේකට හේතු වුණා කියලා මතක් වෙන්න ඕනේ. එතකොට උතන කාරණා කීපයක් එක විට හොඳට වැඩ කරන්න ඕනේ. කියන්නේ අවධානය සිහිපත් වීම. එතකොට ඒ වගේම බනහලා තියෙන්නත් ඕනේ. මෙන්න මෙහෙම මෙතෙන්දි මේ දෙක ගලපලා බලන්න කියලා. අන්න සුතමේ ඥානයකුත් ඕනේ. එතකොට ඒ බනහලේ බන ගැන ශ්‍රද්ධාවෙන් ඒක අහලක් තිබෙන කෙනාට මෙන්න අර අවස්ථා දෙක සිද්ධ වෙනකොට මතක් දැන් වැටහෙනවා මෙන්න මෙහෙම හේතුඵල ක්‍රියාවලියක් සිද්ධ වුණා. මේක නොවුණා නම් මේක වෙන්නේ නැහැ කියලා අන්න රූපේ. ඒ වගේම තව ටිකක් එයා සිහියෙන් ඉන්නකොට ඒ රූපේ නැති වියාම යාට ප්‍රකට වෙනවා. එතකොට එයා තව බලනවා මෙයාට තේරෙනවා මේ චේතනාව දැන් තිබ්බේ නැහැ. එතකොට අන්න මේක උදාහරණයක් කිව්වේ ඉරියව් සම්බන්ධව. එතකොට අන්න ඒ රූපේ නැති වියාම ම තේරුම් ගත්ත හේතුවත් එක්ක ගලපලා. ඒක තමයි සතිපට්ඨාන සූත්‍රයේ ඔය සමුදය ධම්මානුපස්සී වය ධම්මානුපස්සී කියලා විග්‍රහ කරන්නේ. විපස්සනා ඥානවල උද්‍යබ්බේ ඥානෙත් ඕකෙම එක කොටසක් තමයි ඒක විග්‍රහ කරන්නේ. ඉතින් එතකොට ඒකෙදි අපි මේ රූපයක බිඳී යෑම හෝ අනිත්‍යතාවය ගලපගන්නේ ප්‍රධානම එක හේතුවත් එක්ක. හේතුව කොච්චර කාලයක් පැවතුනාද ඒ තාක්කල් ඵලය වන්නා වූ රූපේ පැවතුනා කියලා. එහෙම නැතුව කාලයක් අල්ලගෙන මේ දැන් අපි සමාල්ලාට කතා කරනවා ඉස්සරහ කණුවක් පුටුවක් පෙනලා මේ බලන්න මේ රූපවල මේ බිඳි බිඳි යනවානි, මේවා මේවා අනිත්‍යයිනි, මේවා බිඳිනවා, මේව ශණයක් පාසා බිනි බිඳි යනවානි කියලා අපි කතා කරනවානි. එක එකනත් එක අනිත්‍ය ගැන කතා කරනකොට අපිට අහන්න ලැබෙනවා. ඉතින් මේක අල්ලගන්න දෙයක් නෑ, වැඩක් නෑනේ. ඔහොම අපි කතා කරනවා අපිට අහන්න
ලැබෙනවා.
හැබැයි ඒක තමයි මනං කල්පිතව කියන එකක්නේ.
ඒක නිකන් කාලය ගලපලත්
කියන කතා කරන එකක්. ඒක ඔය එක කාලය ගල්පලා නිතක තමන් එහෙම වෙන්නේ නැති කියලා සුතමේ ඥානින් හිතලා කියන එක.
ඒක නිකන් එහෙම මනසෙන් මවාගත්ත දෙයක් වගේ.
මනසෙන් මවාගෙන. එතකොට එකක් අනිත් එක තමයි ඒකෙදි බලන්න අපි අපි කියන මෙන්න මේ රූප ඔක්කොම මේ ඉස්සරහා තියෙන වස්තු රූප විනි විනි යනවානේ කියලා කියනකොට අපි ඒක හේතුව ගලපිල්ලකුත් නැහැ.
එහෙම.
අපි හිතනවා ඒව කොහොම වුණත් බිඳෙනවා කියලා.
එහෙම.
අන්න එහෙම එකක් තියෙනවා. ඒක අපි හේතුව තිබ්බත් නැතත් ඔහේ ඒව විනිබිඳ යනවා. නිකන් ඔහේ හට ගන්නවා, ඔහේ බිඳෙනවා. ඇත්තට එහෙම දකිනවා නම් ඒක මේ ධර්මානුකූල නැහැ. මොකද මේ ඉබේ දේවල් හටගන්නෙත් නැහැ. හේතුන් අනුවයි හටගන්නේ. එතකොට ඒ හේතුවේ නැතිවීමෙන් තමයි යම් ධර්මයක් බිඳී යන්නේ.
එතකොට
අපි කියන ওই නිකන් මේව බිනිබිඳ යනවානේ, මේ රූපවල මේ පොඩි පොඩි අංශු හැම වෙලාවෙම බිනිබිඳ යනවානේ කියන කතාව ඇත්ත හේතුඵල දර්ශනයක් නෙමෙයි. මොකද ඒක පැහැදිලි ඇති, ඒක හේතුඵල ගැළපීමක්. ඒතර පොඩ්ඩක්වත් නැහැ ඒක කොහොමද බිඳෙනවා කියන දැකීම. කොහොමද එහෙම නැහැ බිඳෙනවා දකින්න ඕනි හේතුවේ බිඳීමත් ගලප ගලප ඒක තමයි හොඳ බිඳීම. දැකීම කියන්නේ ඒකනේ. අර උපතිස්ස පරිබ්‍රාජකේ අර හේතුඵල දර්ශනය ගැන ගාතාවක් ආදි සෝතාපන්න වුණේ නේද? ඉතින් අනිත් එක බුදුරන් වහන්සේත් ඔය අනිත්‍යතාවය ගැන කියන බොහෝ තැන්වල හේතුන් සහපාල කතාවකුත් කියලා තමයි කියන්නේ. දැන් අනිච්ඡාවත සංඛාරා උපාද වේදම්මිනෝ කියනවා. එතකොට සංඛාරා කියනකොටම මේ හේතුන්ගෙන් සකස් වූ කියන අදහස එනවා.
එහෙම.
අනි ඒකාන්තයෙන්ම හේතුන්ගෙන් සකස් වූ දේවල් අනිත්‍යය උපාද වය ධර්මතාවයකට ඇත්තේ කියලා කියනවා. ඒතර අපිට කාලය කියන එකත් අන්තිමට බැලුවහම අපි සාමාන්‍යයෙන් අපි කාලය කියන්නේ සාපේක්ෂව සසඳල. මේ කාලයට වඩා මේ කාලේ පොඩි කියනවා. එතකොට ඉරේ ගිය කාලය අනුව දවසක් ගියා කියනවා. ඒක බෙදලා බෙදලා තප්පරයක් ගියා කියනවා. ඉතින් ඒ කාලය ගන්නෙත් අන්තිමට බැලුවොත් මේ රූපවල මේ වෙනස් වීමක් පදනම් කරගෙන. ඉතින් ඇත්තටම මේ ධර්ම අකාලිකයි කියලා අපි කියනවනේ මේක ගැඹුරට යද්දි. මේ අකාලිකයි. ඉතින් කාලය කියන එක ඇත්තටම උතන සම්බන්ධයකට වඩා ඒ හේතුන් අනුව ඵලයේ ගලපුවනම් වඩාත් නිර්වද්‍යයි කියලා අපිට වැටහෙන්නේ.
ඒ කියන්නේ සයන්ස් දැන් අපි දකින යම් කිසි දෙයක් කෙරෙහි අපිට කලකිරෙන්නත් එපේ. දැන් අපි නිකන් මනාකල්පිත දෙයක් මවාගත්තයි කියලා අපිට එකෙන් කලකිරීමක් ඇති වෙන්නේ නැත්නම් ඒකට නොඇලීමක් ඇති වෙන්නේත් නැහනේ.
ඔව්.
දැන් ඇත්තටම හේතුන් සලකලා බැලීම තුළ ඒවයි ලොකු විමර්ශනයක් කරනවා. ඒ තුළ අර අපි අර මනාකල්පිතව බිඳීම ගැන හිතා ගන්න නැතුව යම් කිසි කලකිරීමක් මේ ඇති වෙනවා කියලා හොඳටම පේන්නත් තියෙනවා. මේ අවසරය සයනස මේ දැන් ඔය අනිච්චානුපස්සනාවයි සමුදය ධම්මානුපස්සී සමුදේවය ධම්මානුපස්සී විහෙරති කියන දෙක අතර එක සමානද නැත්නම් වෙනස්ද?
ඒක මෙහෙමයි. සමුදේවය ධම්මානුපස්සී කියලා කියන්නේ අර උද්‍යබ්බේටත් අපි කියනවා සතිපට්ඨානෙත් නිතර තියෙනවානේ. එතකොට උද්‍යබ්බේ ඥානය කියනවා මේ ඒකේ විස්තරය යන්නේ මේ දැන් සතිපට්ඨාන ගත්තොත් ඒකේ හැම තැනම තියෙනවා මේ කාය අනුපස්සනාවේ වේදනා අනුපස්සනාවේ මේ මතක තියෙන විදිහ මේ සමුදය ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති කියලා.
එහෙම.
උද්‍යබ්බේ ඥානයේ තියෙන්නේ පච්චුප්පන්නාන ධම්මානං විපරිණාමානුපස්සනේ පඤ්ඤා උද්‍යබ්බේ යානුපස්සනේ ඥානං කියලා. ප්‍රත්‍යෙන් උපන්නා වූ ධර්මයන්ගේ විපරිණාමයේ දකීමේ ප්‍රඥාව උදයබ්බේ ඥානයයි කියලා කියනවා.
එහෙමයි.
එතකොට ඒ උදයබ්බේ ගැනත් ඔය පොඩි මේ වැරදි හැඟීමක් තියෙනවා. උදය වය හට ගැනීම නැතිවීම කියලා තමයි ගොඩක් අයට මේ අදහස තියෙන උදයබ්බේ ඥානය කියලා කියන්නේ කියලා. ඇත්තටම උදයබ්බේ ඥානයේ මේ විස්තරය තියෙන්නේ පච්චුප්පන්නාන ධම්මාන. පච්චුප්පන්නාන ධම්මාන කියන්නේ ප්‍රත්‍යෙන් උපන්නා වූ. එතකොට මේ හේතුඵල කතාවක් මෙතන කියවෙනවා. පත්තෙන් උපන්නා වූ ධර්මයන්ගේ විපරිණාමය කියලා අපි සිංහලෙන් සාමාන්‍යයෙන් වෙනස් වීම කියලා කිව්වට මෙතනින් අදහස් කරන්නේ හට ගැනීම නැති වෙනස් වීම ඔක්කොම. එතකොට පත්තෙන් උපන්නා වූ ධර්මයන්ගේ මේ අනිත්‍යතාවය දැකීමේ ප්‍රඥාව තමයි උදයබ්බේ ඥානය කියලා කියන්නේ. ඒක හොඳටම පැහැදිලි. ඊළඟට ඒකේ විස්තරය බැලුවහම
පටිසම්භිදාමග්ගය පේනවා. මේක ප්‍රත්‍යත් එක්ක දැන් රූපයට ගත්තොත් ප්‍රත්‍ය හතරක් සම්බන්ධ කරලා තියෙනවා. මොකද්ද රූපය ගන්නවා? අවිද්‍යාව නිසා රූපය හට ගන්නවා කියලා, කර්ම නිසා, තණ්හා නිසා, ඊට පස්සේ ආහාර නිසා. ඊට පස්සේ නාම ධර්ම ගත්තොත් ඒවට වෙනමම හතරක් ගොනු කරලා තියෙනවා. එතකොට අවිද්‍යාව නිසා, තණ්හා නිසා, කර්ම නිසා, ඊට පස්සේ නාම ධර්ම වලට ගන්නවා ස්පර්ශය නිසා හට ගන්නවා කියලා. මේ වගේ පංචස්කන්ධේටම මේ දාලා තියෙනවා එක එක නොයෙකුත් ඒවැ මූලික හේතුන්. මීට වඩා හේතු තියෙනවා. මේ මූලික හේතු ගොනු කිරීමක් තමයි මේ උද්‍යප්පඥාන නිද්දේශي තියෙන්නේ. එතකොට මේක හට ගැනීම නැතිවීමක් දකිනවා විතරක් නෙමෙයි, මේ මේකයි විශේෂයෙන්ම සතිපට්ඨානේ සම්බුදේවය ධම්මානුපස්සී කියන එකත්. ඒකේ මේ නිකං උදේ කිව්වොත් යමක් හට ගන්නවා. සමුදේ කියන්නේ සහිතව හට ගන්නවා කියන අදහස එතන තියෙනවා. සහිතව එක්ක එකට කැටි වෙලා හට ගන්නවා කියන එක. එතකොට සහිතව හට ගන්නවා කියන එකත් එක්ක මෙන්න අදහස තමයි මේ හේතුන්, එහෙම නැත්නම් උපකාරක ධර්මයන් ඇති විට යමක් හට ගන්නවා කියන එක. පටිච්ච සමුප්පාද, සමුප්පාද කියන එකේ වචනේ තේරුම මේකනේ. සහිතව එක්ක සමව උපදිනවා කියන එක. සම උප්පාද, සමුප්පාද. දැන් සමුදේ ධම්මානුපස්සී කියලා කියන්නේ හේතු සහිතව උදාපත් වීම දකිමින් වාසය කරනවා කියන එක තමයි සමුදේ ධම්මානුපස්සී කියන්නේ. එතකොට උද්‍යප්පේ ඥානෙ කියන්නේ ඒකමයි. එතකොට මේ ඔක්කොම එකට ගැලපෙනවා.
ඒ ගැලපෙනවා කියන්නේ උද්‍යප්පේ ඥානයයි සමුදේ ධම්මානුපස්සා ඥානයයි සමානයි කියන එක.
උද්‍යප්පේ ඥානයේදී මේ සාමාන්‍යයෙන් පටිසම්භිදා මග්ගය අර මූලික හේතු ටිකක් විතරයි හැබැයි දක්වලා තියෙන්නේ.
එහෙම.
ඔව්. දැන් සතිපට්ඨානයේදී අපි ඊට එහාට ගිහිල්ලා ඊට වඩා ඒ කොටසට අදාළව විශේෂිත හේතුන් ග්‍රහණය කරගන්න උත්සාහවත් වෙනවා.
එතකොට අනිච්චානුපස්සනාවේ ඇති වෙනස?
ඔව්. අනිත්‍ය දකින්නෙත් හේතුඵල දකිමින්. හැබැයි අනිච්ච සංඥාවක් අර උද්‍යප්පේ ඥානයේ නිර්දේශයේ සඳහන් වෙනවා. අර හේතුඵලෙච්චර ගල්පන්නේ නැතුව නිකන් අනිත්‍ය විතරක් මෙනෙහි කරනවා.
ඒ කියන්නේ විපරණාමය දැකීම වගේ.
ඔව්. දැන් අපි ගත්තොත් උදාහරණයක් ලෙස දැන් අපි දකිනවා අපිට මොකක් හරි ගහක කොළයක පාට දැන් වෙනස් වෙනවා.
හරි.
එදා තිබ්බ පාට නෙමෙයි දැන් ඒක පරණැලක් වෙලා දැන් නැති වෙලා පේනවා. අපිට සිහි වෙනවා මේ අනිත්‍යතාවයක් නේ කියලා.
හැබැයි
ඒක වුණේ කොහොමද? ඒක හේතුඵල ගැලපීමක් එතෙන්දී අපිට සිහිපත් වෙන්නේ
නැහැ.
අන්නේ ඒක නිකන් අනිත්‍ය සංඥාව.
එහෙමයි.
අනිත්‍ය සංඥාව සමහර කෙනෙක්ට ලැබෙන්න පුළුවන් හේතුඵලත් ගලප ගලප. ඒක වඩා හොඳයි.
හැමයි.
ඒක අරක නිකන් අනිත්‍ය සංඥාව මතු කර ගැනීමක්, සිහිපත් කර ගැනීමක්. හැබැයි ඒකත් කුසලයක්.
හැමයි. ඔව්. අවසරයි සයනස. දැන් ඔය සතිය කියනකොට සමහර සාමීන් වහන්සේලා කියනවා මේ සතිය කියන්නේ අවධානයෙන් ඉන්නවා කියන එක. නැත්නම් මේ සතිය කියන්නේ මේ දැනුවත්භාවයේ. සමහර ස්වාමීන් වහන්සේලා නොඑක් නොඑක් විදිහට මේ සතිය ඉදිරිපත් කරනවා මේ යම් යම් කාරණා ඇතුව. ඇත්තටම සයනස සතිය කියන එක බුදුරජාණන් වහන්සේගේ නිර්වචනය මොකද්ද? මේක ප්‍රායෝගිකව සතිය කියන එක අපිට ගෝචර වෙන්නේ කොහොමද?
සතිය කියන්නේ අර කියලා තියෙන බුදුරන් වහන්සේ නිර්වචනය කරලා තියෙන්නේ ඒ සූත්‍රවල හැම තැනම තියෙන සති සරණතා ධාරණතා. එහෙනම් අභිධර්මයේ මේ සූත්‍රවල ඉස්තර කරලා තියෙන වාක්‍ය තියෙන සම්මා සති ඊට පස්සේ මතකයට සම්බන්ධව තමයි චිර කතම්පි චිර බාසිතම්පි අනුස්සරති කියලා. බොහෝ කලකට පෙර කලකී දේ අනුස්මරණය කරනවා කුසලයේ වැඩෙන ලෙස.
එහෙමයි.
එතකොට මේ යමක් මනාව සිහිපත් කර ගැනීමක් තමයි සතියේ ප්‍රධාන ලක්ෂණය.
සිහිපත් කරනවා කියන්නේ මතක් කරනවා කියන එකද?
ඔව්. මතක් කරනවා දෙක මේකයි.
එහෙමයි.
සිහිපත් කර ගන්නවා. එහෙම නැත්නම් මතක් කරනවා හරි විදියට මතක් වෙනවා හරි.
එහෙමයි.
එතකොට අපි හිතමු දැන් අපිට කුණප කොටහක් මතක් වෙනවා මේ ශරීරයේ කුණප වලින් හැදිලා තියෙන්නේ කියලා. ඒකට අපි කියනවා අසුභානුස්සති කියලා.
එහෙමයි.
එතකොට ඒක මතක් වෙනකොටම ශරීරයේට කෙරෙහි ඒ මොහොතේ රාගයක් හටගන්නේ
නැහැ නේද?
නේද? අන්න අකුසලයේ දුරවනසේ කුසලයේ වැඩෙනසේ යමක් මතක් වෙනවා.
එහෙමයි.
ඒක තමයි සතිය කියලා කියන්නේ.
ඇත්තම සයන්ස දැන් ඇත්තම දැන් නවසීවත්තිකේ ගත්තත් අපිට අපේ ශාරීරික උද්දුමාතක විනීලක ස්වභාවයකට පත්ුනේ නැති වුණත් අපිට මේ ශරීරය ඒ වගේ තත්යකට පත් වෙන්න පුළුවන් කියන එක අපිට මතක් ගන්න පුළුවන්. ඇත්තට මේකෙන් සඳහනක් තියෙනවා. මේක සතිය කියන්නේ ඇත්තට මතක් කිරීම කියන එක ප්‍රායෝගිකව හිතා ගන්න පුළුවන්.
ඔව්. මේ සතිපට්ඨාන ඩීල් තියෙනත් ඒකයි. මේ ඔක්කොම මේ මතක් සමහර කෙනෙක්ට මේක નિરાයාසයෙන් මතක් වෙනවා හුරු කළාම.
එහෙමයි.
ඒතකොට සමහර කෙනෙක් මතක් වෙන්නේ නැත්තම් වීර කරලා මතක් කර ගන්න ඕනේ.
එතකොට සයිනස් දැන් අවධානයෙන් ඉන්නවා කියලා කියන්නේ මොකද්ද මේ ඒකේ අදහස?
අවධානය කියන වචනේ යන්නේ ගොඩක් සමාධියට ආබද වචනයක්. ඒක දැන් අපි මේ අපේ ජීවිතය සම්බන්ධව ඇති වෙන සිතුවිලි කායික වෙනස් වීම ගැන අපි දැන් සතිපට්ඨාන භාවනාදී අපි මේ හොඳ අවධානයෙන් ඉන්නවනේ.
එහෙමයි.
ඒකත් අපේ කුසලයන් වැඩෙන්න හේතු වෙන කාරණයක්.
එහෙමයි.
වෙන්නේ මොකද්ද කියලා හොඳට අවධානයෙන් ඉන්නවා. එතකොට ඒක සතියත් එක්කම එකට යා යුතු දෙයක්.
එහෙමයි.
ඒකට අපි සාමාන්‍යයෙන් චෛතසික වශයෙන් කියද්දී ඒක සමාධිය කියන ලක්ෂණයට තමයි යන්නේ. සමාධියේ එක්තරා මට්ටම් තියෙනවානේ.
එහෙමයි.
සාමාන්‍යයෙන් අපි අවධානයෙන් ඉන්නවා කියන්නේ ඒ අපි ඒ අදාළ කාරණයකට සිත යොමු කරලා ඒක ගැනම අවධානයෙන් ඉන්නවා. ඒතකොට ඒක සමාධිය චෛතසිකයේ වශයෙන් සමාධිය. ඒක හොඳට අවධානයෙන් ඉන්නවනම් ඒක දෙගෙන අපි කියනවා ඒක ධ්‍යාන අවස්ථාව කියලා.
එහෙමයි. එතකොට සයිනාස අවසරයි මේ දැන් ඔය අපේ ශාරීරිකව අපිට දැනෙන ස්පර්ශ අතර තද ගති, රස්නේ ගති, පැද්දෙන ගති මේ දේවල් පිළිබඳව දැනුවත්භාවයෙන් ඉදීම සතිය කියලා සමහර සයිනාසලා කියනවා. ඒක මොකද්ද ඒකේ තියෙන අර්ථය?
ඔව් නෑ ඒව දැනුවත්භාවයෙන් ඉන්න එක හොඳයි. නමුත් දැනුවත් වෙනවා කියලා අපි ඒකට චෛතසික වශයෙන් කියන නාම ධර්ම වශයෙන් අපි කියන්නේ දැනුවත් වෙනවා නේද? ඒක විඥානයක් හටගෙන.
එහෙමයි.
ඒතර සිතක් හටගත්ත. එහෙම නැත්නම් මනෝ විඥානයක් හටගත්තා කියලානේ කියන්නේ. ඒක මනෝ විඥානයේ කෘත්‍යය. ඒක හොඳයි, කුසලයක්. ඒක ගැන අවධානයෙන් දැනුවත් වෙන්න එක. නමුත් ඒක අර සතියේ ගුණාංගය නෙමෙයි.
සතිය කියනකොට අපි සාමාන්‍ය එක්කෝ හේතුන් ගලපී ගලපලා මතක් කරලා ඒකේ අනිත්‍යතාවය මේ සමුදේ වය දැකීම ආදී දේවල් නේ අපි තියන්නේ. මතකේනේ විශේෂයෙන්ම අවශ්‍ය වෙන්නේ ඒ වගේ දෙයක්
මතකේ අවශ්‍ය වෙනවා. මොකද එතන සත්‍යයෙන් කරන්නේ ඒ අදාළ අතීත කාරණා විශේෂයෙන් දහම් කාරණා වෙන්න පුළුවන්. තමන්ගේ ජීවිතයට අදාළ සිද්ධ වෙච්ච කාරණා අද්දකින් සිහිපත් කරගන්නවා දැන් මේ මොහොතට. එතන මේ සිහිපත් වීමත් එක්කම ඒව හොඳට ගලපලා මේක දුකයි කියලා තේරුම් ගන්නවනම් අන්න ඒක නුවණ ප්‍රඥාව. එතකොට ඒ ප්‍රඥාව මතුවෙන්නත් අර සිහිය ඉවහල් වුණා.
අවසරයි සයිනස. දැන් රූපස්කන්ධය ගත්තොත් එහෙම ඕලාරික රූපයි සියුම් රූපයි කියලා කොටස් දෙකකට බෙදෙනවා. දැන් අපිට ඕලාරික රූප සාමාන්‍යයෙන් තේරුම් කරගන්න පුළුවන්. ඒතර මේ සියුම් රූප කියලා කියන්නේ මොනවද? ඒ සියුම් කියන රූප අපිට ගොදුරු වෙනවද? අපිට ප්‍රායෝගිකව ගොදුරු වෙනවද සියුම් රූප කියන දේවල්? ගොදුරු වෙනවා නම් ඒක අනිත්‍යතාවය දකින්නවා කියලා කියන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? අවසරයි.
ඔව් මෙහෙමයි. දැන් සියුම් සාමාන්‍යයෙන් ඕලාරික රූප කියන්නේ නිකන් ඔය පඨවි තේජෝ වගේ ඕලාරික රූප හැටියට දක්වලා තියෙනවා ධර්ම සංගණිප්පකරණි. සියුම් රූප දක්වලා තියෙනවා ටිකක් මේ ස්ත්‍රීන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය වගේ රූප. මේ අභිධර්මයේ ඔය දක්වලා තියෙන හැම රූපයක්ම අභිධර්මයේ දක්වලා තියෙනවා මේවා අපේ මනෝවිඤ්ඤාණයට ගෝචර වෙනවා කියලා. මනෝ සබ්බන් රූපම් මනෝවිඤ්ඤාය. ඊට පස්සේ ඒ රූප අරඹය කෙලස් හට ගන්නවා කියලා දක්වලා තියෙනවා. එන්න මෙතන හරි වැදගත්. දැන් මේ සමහර අයට අදහසක් තියෙනවා මේ රූප අරමුණු නිකන් අපිට අරමුණු වෙන්නේ නැහැ නිකන් සාමාන්‍ය දිනදා ජීවිතයේදී ඒව අදාළ අරමුණු වෙන්නේ නැහැ කියන අදහසක් තියෙනවා.
එහෙමයි. ඔව්. ඒ කියන්නේ අර තද සමාධියක් ඕනේ ඒ වගේ සියුම් රූපයක් දකින්න කියලා වගේ මට්ටමක් තියෙනවා.
තියෙනවා. ඉතින් එහෙම එකක් නෙමෙයි අභිධර්මයේ නම් එහෙම එකක් පේන්නේ නැහැ. අභිධර්මයේ කියන්නේ මේ රූප කෙලස් වලට ගෝචර වෙනවා. උපාදානියන් කියලා දක්වලා තියෙනවා. සංක්ලේශිකම් කියලා එහෙම අර්ථවත් කරන්නේ ඒක. එතකොට සංක්ලේශිකම් උපාදානයන් මනෝ විඤ්ඤායයන් මනසට අරමුණු වෙනවා. එතකොට ඒක මොකක් හරි මේ පසුකාලීනව ආපු අදහසක් මේ දැන්. එතකොට එහෙම අරමුණු වෙලා ඒක ගැන අපිට කෙලෙස් ඇති වෙනවා. ඉතින් ඒක අපිට තව පဋාණේ තේරුම් ගන්න පුළුවන්. දැන් පဋාණේ කුසල සිතුවිලි අර්ථ දක්වලා තියෙනවා. කුසලයක් ඇති වෙන අවස්ථා, අකුසල ඇති වෙන අවස්ථා විස්තර කරලා තියෙන තැන්වල දක්වලා තියෙනවා. විශේෂයෙන් දැන් මෙහෙම දක්වන සමාය අභ්‍යකට ධර්මයක් අරමුණු කරලා කුසල ධර්මයක් හට ගන්න හැටි පොන්න පဋාණේ දක්වලා තියෙනවා. ඒක දක්වලා තියෙනවා අවද රූපේ කියලා ගත්තොත් ඒක අභ්‍යකට. එතකොට ඒකේ දක්වන උදාහරණයක් ඇරෙන්න මේ රූපං රූපේ අනිත්‍ය ලෙස දකින අවස්ථාවක, රූපේ දුක්ඛ ලෙස දකින අවස්ථාවක වර්ණයක් හරි ගන්ධක් හරි සද්දයක් හරි ඒක තමයි අභ්‍යක්ත ධර්මයක් කුසල ධර්මයකට අරමුණු වෙනවා කියලා කියන්නේ. කියන්නේ කුසල සිතක් හට ගන්නවා රූපයක් අනිත්‍ය දුක්ඛ අනාත්ම අයින් දැකෙමි. එතනම පොඩ්ඩක් පල්ලෙහැන් තියෙනවා මේ අභ්‍යාකත ධර්මයක් කර්මුණ වෙන අකුසල සිතක් හට ගන්න හැටි. ඒකෙම කියනවා මේ ඒ විදිහටම කියනවා මේ රූපය ආස්වාදේ කරනවා අභිනන්දනය කරනවා කියලා. මේ උඩ දක්වන රූපම තමයි යටත් කියන්නේ. මේ වෙනස් හැටියට කියන්නේ උඩ අනිත්‍ය ලෙස දකින්නේ අමුතු රූපයක් ආස්වාදේ කරන්නේ වෙනත් රූපයක් කියන අදහසකින් නෑ. ඒකේ පට්ටානේ කවුරු හරි පොඩ්ඩක් පෙළලා බැලුවොත් තේරෙයි මේ කුසල සිතුවිලි අකුසල සිතුවිලි අභ්‍යක්ත ධර්මයන් ඔස්සේ හට ගන්න කොටසේ තියෙනවා. එක තැනක නෙමෙයි දැන් ගොඩ කොහොම තියෙනවා. එතකොට මේ ඇහැ ගැන පවා එහෙමයි තියෙන්නේ. මේ උඩ පේළිය කියනවා ඇහැ කියන එක අපි ආස්වාදේ කරනවා කියලා, යට පේළිය තියෙනවා කුසල සිතක් සම්බන්ධයෙන් කියන්නේ ඇහැ කියන එක අනිත්‍ය ලෙස දකින්නවා
කියලා. එහෙමයි.
එතකොට මේ ඒ වගේ තැන් වලින් පේනවා මේ මේක මේ දෙකටම අරමුණු කරන්නේ එකම දේ.
එහෙමයි.
ඒක ඇත්තනේ. දැන් අපි උපාදානය වෙන අපිට ඇලෙන බැඳෙන රූපේ පැ අපේ අනිත්‍ය ලෙස දකින්න.
එහෙමයි.
ඉතින් සියුම්ද රූපයක් ගොරෝසුද කියන එක අපිට ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නැහැ. මොකද තමන් සම් කිසි රූපයක් තමන්ට වැටහෙනවා නම් සියුම් ආකාරයට අපිට පොඩි තැනක තියෙන පොඩි සත්‍ය පොඩි රූපයක් දැනෙනවා නම් ඒකට තමන්ට කෙලෙසකුත් තියෙනවා නම් අන්න තමන් ඒකට බැඳිලා නම් තමන් ඒක විදර්ශනාවට ලක් කරගතිය යුතු වෙනවා. ඒකට තමන්ට ඒ අරමුණු වෙන වපසරිය අනුව තමයි ඒකේ අනිත්‍යතාවයටත් ගොනු කරගතිය යුතු වපසරිය තීරණය වෙන්නේ. ඉතින් දැන් අපි ගතමු ඔන්න විද්‍යාඥයෙක් ඉන්නවා අන්‍යීසකෙන් බල බල සියුම් ඔය සෛල ගැන අධ්‍යයනයක් කරනවා. එතකොට අධ්‍යයනයක් කළා එයා ඒ සෛල ගැන පොත් ලියනවා. ඒවා මන්ට මට දැන් මේ පොඩි මේ රූපවල විවිධ ගුණාංග පේනවා කියලා එයාට හැඟීමක් එනවා. මට මේ නොදැක්ක දෙයක් මම දැක්කා කියලා මාන්නයක් එනවා. එතකොට එයා ඒ සියුම් රූපයක් නේ දැන් අධ්‍යයනය කරන්නේ. එතකොට අන්න එයාගේ විදර්ශනාවට ඒව ලැක්විය යුතුයි. එතකොට ඒක තමන්ට ගෝචර වෙන ප්‍රමාණය මත තීරණය කරගත යුත්තක්. ඉතින් පට්ටානේ හැටියට නම් එකම මේ රූපාකාරය එක පේලි දෙකේ දක්වනවා. අනිත්‍ය ලෙස දකින්නයි අභිනන්දනය ආස්වාද කරනවායි කියලා ඊට යට පේලිය දක්වනවා. මේක තවත් තේරුම් ගන්න පුළුවන්. දැන් අපි ගත්තොත් ඔක මුලින්ම අපි රූප කතා කරනකොට මුලින්ම ඇහැ ගැන අපි කතා වෙනවානේ.
ඊට
පස්සේ ඇහැ ගැන කතා කරද්දි කතා වෙනවා චක්කුප්‍රසාදයක් ගැන. චක්කුප්‍රසාදය ගැන සාමාන්‍යයෙන් සඳහන් කරනවා ඒක උකුණු හිසක් තරම් ප්‍රමාණයක තමයි පැතිරිලා තියෙන්නේ කියලා. ඉතින් ඒක ඇත්ත. ඒක ඒ ප්‍රසාදේ සතර මහා භූතය ඇසුරු කරන් ඒ වගේ පොඩි ප්‍රදේශයක ඇති. එතනට තමයි අර ඉදිරියේ දකින රූපේ වර්ණ ඡායාව මේ පිහිටන්නේ. ඒ පිහිටනකොට තමයි ඒක විඥාණයට ඒක අරමුණු කරගන්නේ චක්ක විඥාණයට. ඉතින් ඒක මේ දැන් පොඩි තැනක්නේ. දැන් අපිටම අපිට දැන් උකුණු හිසක් ප්‍රමාණය අපිට අන්වික්ෂකෙන් බලන්න පුළුවන්ද බැයිද?
බෑ. ආ පුළුවන්.
පුළුවන්නේ. පුළුවන්. එතකොට අපිටම යමෙක් ඇහැ කපලා මේ මොකක් හරි යම් කිසි තාක්ෂණික උපකරණයකින් ওই උකුණු හිසක් ප්‍රමාණය අපි දකිනවා කියලා.
එහෙමයි.
එතකොට ඒක සාමාන්‍ය මිනිහෙක්ගේ හැටත් දකින්න පුළුවන්, නිත්‍යකෙනුත් දකින්න පුළුවන්. ඒක දැක්කයි කියලා ඇහැ දැක්කා වෙන්නේ නැහැ.
නැහැ. අනික කෙලස් දුරු වෙන්නෙත් නැහැ.
නැහැ. මොකද මේ ඒ අපි දකින්නේ වර්ණයක්නේ.
එහෙමයි.
ඔව් ඒ වර්ණයක්. දැන් අපි දකින්නේ වර්ණයක්. ඒතර වර්ණ රූපයක් නෙමෙයි ඇහැ කියන එක. ඇහැ කියන එක බුදුරණස් දේශනා කරන්නේ අපි ධර්මයේ ඒක මනෝ විඤ්ඤාය රූපයක්.
එහෙමයි.
ඒතර ඇහැ එහෙම දැක්කත් එහෙම කොච්චර පොඩි තැනක් දැක්කත් ඇහැ දැක්ක වෙන්නේ නැහැ. ඇහැ එහෙනම් එතකොට අපි සලකලා බලනවා. එහෙනම් මොකද්ද මේ පට්ටාණියේ හැමතැනම කියන ඇහැ අරමුණු කරලා කිලිස් හට ගන්නවා කියන කතාව මොකද්ද?
එහෙමයි.
නේද? දැන් අර සතිපට්ඨානෙත් කියන්නේ චක්කුම් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සතන්හා උපජ්ජමාන උපජ්ජති. ඇහැ කියන එක මේ ලෝකයේ ප්‍රිය දෙයක්, මధుර දෙයක්. එය කෙරෙහි තණ්හා උපදිනුවේ උපදින්නේ වෙයි කියලා දක්වනවා. පටාණින් උතර තැන් වල දක්වනවා මේ ඇස අභිනන්දනය කරනවා, කන අභිනන්දනය කරනවා. දැන් එතකොට මේ අභිනන්දනය කරනවා කියන්නේ මේ සාමාන්‍ය පුතර්ජණය කරන දෙයක් ගැන නෙමෙයි කියන්නේ. ඒක සාමාන්‍ය ප්‍රසද්ධණිට වේ ප්‍රසාදයක් හරි මුකුත් පෙවුනා නෙමෙයිනේ. එතකොට ප්‍රසාදයක් දැක්කයි කියලත් කවුරුත් ඕක අභිනන්දනය කරන්න යන කතාවකුත් ඇත්තට ප්‍රායෝගිකව සිද්ධ වෙන දේකුත්
නෙමෙයි.
එතකොට මේ එක දැක්කත් ඒ අපි දකින්නේ වර්ණ රූපේ. එහෙනම් ඇහැ දකින්නවා කියලා බුදුරන් වහන්සේ මේ සරලව ජීවිතේ මොකක් හරි යම් දෙයක් අදහස් කළානේ. ඒක අපිට සරලව මෙහෙම තේරුම් ගන්න පුළුවන්. දැන් මිනිහෙක් අන්ද මිනිහෙක් ඔන්න මොනාරි වෙලා ඇක්සිඩන්ට් එකක් වෙලා මිනිහා ඇස් පේන්නේ නැතුව යනවා.
නේද?
මිනිහා දැන් බොහෝ දුකෙන් ඉන්නවා. මිනිහෙන් ඇහුවොත් දැන් ඔයා මොකෝ දුකෙන් ඉන්නේ කියලා. අනේ එයා සරල උත්තරයක් දෙනවා. එයා කියයි මම මේ මේ මට මගේ දැන් මට ස්පේන් නැතුව කිය
එහෙම
හරි. එතකොට එයා අරමුණු කරන්නේ මොකක්ද? එයාගේ අපේට උත්තරේ දෙද්දී එයාගේ සිතට ගෝචර වුණේ මොකක්ද කියලා අහුවොත් සරලව එයාගේ මනෝවිඤ්ඤාණයට දැන් තේරුණේ යමක් යමක් මොකක්ද තේරුණා? එයාට නැතයි කියලා තේරුණා. එතකොට අරමුණ වුණේ ඇස නැතයි කියලා තේරුණේ දැස ගැන. අන්න එතකොට ඇස නැති වෙලා ඒක නිසා දුකෙන් ඉන්නවා. එතකොට එයාට මොන්නම් මේ මෙනෙහි කරන්න පුළුවන් මේ එදා පෙනීම ගැන දෙන යම්කිසි රූපාකාරයක් තිබ්බ. දැන් ඒ රූප ස්වභාවය නැහැ. එතකොට මේ කරණිකන් මේ ඉස්සරහා මේ වර්ණයෙන් දැක්කට හිතන එකක් නෙමෙයි. ඒක තමන්ට මේ කරුණුකාරණා අද්දකීම අනුව ඒ රූපය ගැන වැටහීමක් එනවා නේද? ඒක සාමාන්‍ය මිනිහෙක්ටත් එනවා. එතකොට අර අන්ධ මනුස්සයාටත් ආවා. එතකොට අපිටත් හිතා ගන්න පුළුවන් අපි වයස් ගත වෙලා කවදාරි මේ 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 පෙනීම ගැන දෙන රූප ස්වභාවය අපිට නැති වෙන්න පුළුවන්.
එහෙම
නේද? අන්න ඒකට කියනවා ඇස අනිත්‍ය ලෙස දැකීම කියලා. මොකද නෑ ඒක හොඳටම පේන එක අනිත් පැත්තට තේරු. මේ තේරුම් ගන්න බැලුවා මොකද්ද මේ ඇසට කෙලෙස් ඇති වෙනවා කියන්නේ කියලා. ඒක පැහැදිලිවම අභිධර්මයේ දක්වලා දිනවනේ. ඒතර මේක මේ අමුතු සියුන් රූපයක් වෙන්න බැරි. මොකද සියුම් රූපයක් තමයි ඒ ප්‍රදේශෙ තියෙන්නේ. ඒ වුණාට මේ ඇස කෙරෙහි කෙලෙස් ඇති වෙනවා කියන කාරණය අනුව කල්පනා කරලා බැලුවාම ඒක මේ සාමාන්‍යයෙන් ඉදිරියේ අරමුණු වන දෙයක් වෙන්න ඉපැ.
අපි සාමාන්‍ය උකුණු හිසක් වගේ දෙයකක් මේ අභිනන්දනය කරන විශේෂයෙන් ඒ වගේ දෙයකට මානසිකාරයක් යොදන්නේ නැහැ නේ ගොඩක් වෙලාවට නේද?
ඔව් එහෙම මිනිස්සු දැකලත් නැහැ ගොඩක් අය. ධාතන සතිපට්ඨාන සූත්‍රය කියන්නේ චක්කුන් ලෝකේ විරූපම. මේ ඇහැ කියන එක තෝ ලෝකයා සාමාන්‍ය ලෝකයාට ප්‍රිය රූපයක්.
එහෙම.
ඉතින් එහෙමනම් මේ සාමාන්‍ය රෝගයා එදිනෙදා අරමුණු කරන ආකාරයක් වෙන්න ඉපැ. ඉතින් එතකොට මේ 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 රූප මේ පස්සේ කාලේ තමයි මිනිසුන්ට මේ අභිධර්මයේ වැරදිට තේරුම් අරගෙන ආපු අදහසක් තමයි මේවා මේ නිකන් අරමුණු වෙන්නේ නැහැ කියලා.
එහෙම.
එක්කෝ මේ ඒක මේ ඒක නිසා අර නිකන් ප්‍රායෝගිකව කරන්න තියෙන අනිත්‍ය දර්ශනේ අනිත්‍ය සංඥාව ගොඩනගන්න කියන එක ඒවා මේ වැලකිලා තියෙනවා.
එහෙම.
ඉතින් ඒක මේ වැරදි අදහසක් කියලා අපිට තේරෙන්නේ.
ඇත්තරම සයින්ස දැන් ඔය රූපය කියනකොට උනත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ සීතේන පිරුප්පති උන්නේන පිරුප්පති ධන්සමකස වාතය තපසිරින් සපේහි රූප්පති. එතකොට දැන් එතනදී ඇත්තරම දැන් බුදුරජාණන් වහන්සේ හැම කෙනෙකුටම ගෝචර වෙන මේ දෙයක් තමයි මේ රූපය මේ මෙන්න මේ සීතින් උෂ්ණින් මැසිමදුරුදුරුලින් මේ විදිහට වෙනස් වෙන රූපයක් හැටියට තමයි මේ රූපය හඳුනලා තියෙන්නේ. එතකොට දැන් ඇත්තටම අපේ ජීවිතයට ගත්තොත් අපිට දෙයක් දැකලා කලකිරෙන්නනේ ඕනේ ඒ ගැන නොයැලෙන්න. දැන් අපිට සූක්ෂම රූපයක් ගත්තොත් ඒ ගැන අපිට අපේ සූක්ෂම රූපයක් කියනකොට අපිට නොපෙනෙන ජාතිය රූපයක් ගැන අපි මනසින් හිතාගත්තට අපිට ඒ ගැන කලකිරීමක් ඇති වෙන්නේ නැහැ නේද සයින්ස්?
ඔව් මේමයි මේ මුකින් අදහස් කරන්නේ නැහැ සියුම් රූප නැහැ කියලා.
එහෙම.
ඔව් මම අදහස් කළේ මේ සියුම් ආකාරයනොත් අපි ග්‍රහණය කරගන්නවා. ඒකේ පැතිරිලා තියෙන ලොකු දෙයක් හැටියටත් අපි ග්‍රහණය කරගන්නවා.
එහෙමයි.
ඉතින් මේ ඒ තමන් මොකේ අනිත්‍යතාවයද දකින්න ඕනේ කියන එක තමන්ගේම සිත විශ්ලේෂණය කළා නම් හරි තමන් මොන මොන ආකාරයේ රූපවලට තමන් ඇරිලා තියෙන්නේ.
එහෙමයි.
ඊට පස්සේ තමන් බලන්න ඕනේ තමන්ට දැන් තමන්ට ඔය තමන්ට ඇයි මේ වගේ රූපයක් තියෙනවා කියලා හිතෙන්නේ. දැන් අපිට ගත්තද අපිට හිතන ඕන සාමාන්‍ය මිනිහෙක් ගත්තොත් එයාට හිතෙනවා තමන්ගේ නිවසක් තියෙනවා. එයාගේ කාර් එකක් තියෙනවා. එයාගේ අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා. ඒ ගෑනු කෙනෙක් ඉන්නවා. එයාගේ ළමයි ඉන්නවා. ඒතර ඒ අයගේ රූප තියෙනවා. ඒතර එයාට නිකන් ඇස් පහගෙන හිතුවොත් එයාට කල්පනා වෙනවා මේ ලෝකයට මේ 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 රූප ටිකක් තියෙනවා කියන හැඟීම
තියෙනවා.
ඒතර එයා බලන්න ඕනේ ඇයි මට මේ ඇත බොහෝ විට එක නිත්‍ය සංඥාවක් එක තියෙන්නේ. ඇයි මට මේ ඇත කියන ඒ හැඟීම ආවේ? ඒතර එයාට උපාදානය වෙන්නේ ඒ ආකාරයේ රූප. ඒතර ඒ රූප ගොඩනැගිච්ච හැටි එයාට විදර්ශනා කරන්න ඕන නම් එයා ඊවේ මුලට තමයි යන්න ඕනේ. කොහොමද මට මේ රූප ලෝකේ තියෙනවා කියලා මං හඳුනාගත්තේ. මං කොහොමද මට දැන් මෙයා පොඩි කාලේ යාට මේ දැන් තියෙන රූප තියෙනවා කියලා දැනුමක් තිබ්බේ නැහනේ.
ඒතර
දැන් තියෙන රූප කෙරෙහි එයාට ඇල්මක් තිබ්බෙන්නේ නැහනේ පොඩි කාලේ. එතකොට ඒ ටික ටික ඇයි මේ රූප මේවට පරිසරයේ තියෙනවා කියන හැඟීම ආව යන්නේ. එතකොට එයාට පස් අතීතය ගැන මෙනෙහි කර කර මානසිකාරයක් කරන්න පුළුවන්. මේ මේ ආයතන ඔස්සේ අද්දකීම් ලබද්දි මේ රූප ගැන තමන්ට හැඟීමක් ගොඩනැගුණු ආකාරය.
එහෙම.
එතකොට තමන් මේ රූප ගැන අනිත්‍ය ගොඩනගා ගන්න වෙන්නේ තර තමන්ට රූප ගොඩනගිච්ච ආකාරය ගැන පිරික්සන බලමි. එහෙම. එක එක්කෙනා විවිධ අද්දකීම් මේ ලබන්නේ. එක එක්කෙනා ඒ නිසාම විවිධ රූප වලට තමයි කැමති.
එහෙම.
එතකොට පොදුවේ සක් කැමති ද රූප තිබ්බත් එක එක්කෙනා අතර විශේෂිත වෙනස්කම් තියෙනවා. එතකොට තමන්ට යම් මොහොතකදී ගොඩනැගිච්ච ඒ රූප සංඥා එතකොට ඒව කෙරේ ලැගගත්ත ඒ තණ්හා අනුසය ඒව ඉතින් තමන්ම හොයාගන්න ඕනේ තවදුරටත් ඒ සැක තියෙනවනම් ඉතින් අර එතකොට ඒකෙන් සියුම් රූප වෙන්න පුළුවන් ඒක මහ රූප වෙන්න පුළුවන් මේ ඒක තමන්ගෙම හිත බල බල තමයි තමන් ගැඹුරට යන්න ඕනේ
එහෙමයි